අද විෂය කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා අනුරාධපුර ගල්නෑව මධ්‍ය මහාවිද්‍යාලයේ ආචාර්ය ත්‍රිමති ඒකනායක මහත්මාට. අද අපි සාකච්ඡා කරන්නේ ලෝකයේ කැපී පෙනෙන විප්ලව පිළිබඳව.
සුභ සන්ධ්‍යාවක් වේවා ආදරණීය දුවේ පුතේ ඔබ සියලු දෙනාටම. ඒත් එක්කම මේ මොහොතේ රජරට සේවයේ සමග සම්බන්ධ වී සිටින අනිකුත් සියලුම අසන්නන්ටද සුභ සන්ධ්‍යාවක් වේවා කියා මා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒත් එක්කම රජරට සේවය සුසංයෝගයකින් ඉදිරිපත් කරන මේ මහඟු කාර්යභාරයේ මාස දෙකකට ආසන්න කාලයක් අප ඔබ සමග රැඳී සිටින නිසා මේ වන විට මේ ගන්නා වූ මහඟු සත්කාරය වෙනුවෙන් ඔබ සියලු දෙනාගේ ඉතාමත් ප්‍රශංසාවන් මේ වෙන විට උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවටත් රජරට සේවයටත් ලැබෙමින් පවතින. එනිසා ඔවුන්ද අපද ඉතාමත් ශක්තිමත්ව ඉදිරියට යෑමට ඔබ දුන් ශක්තියට අප කළගුණ සැලකන වස් ඔබ වෙනුවෙන් ඒ ප්‍රාර්ථනාව අපි ඉදිරිපත් කරමින් ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන් මාලාවේ තවත් සුවිශේෂී හෝරාවකට ආසන්න කාලයක් ඔබ සමග කරුණු කාරණා විශේෂ ඉතිහාස විශේෂ සම්බන්ධ කරුණු කාරණා සාකච්ඡා කිරීමට මා අවස්ථාව යොදා ගන්නවා. සුපුරුදු ලෙස මෙම වැඩසටහන් මාලාවේ ඉතාමත් වැදගත් හෝරාවකට අප මේ ප්‍රවේශ වී සිටින්නේ. මං හිතන්නේ 11 වසර විෂය නිර්දේශයේ 7 වෙනි පාඩම ලෝකයේ කැපී පෙනෙන විප්ලව කියන පාඩම තමා දැනට සති දෙකකට කලින් මා ආරම්භ කළේ. එමනම් ලෝකයේ කැපී පෙනෙන විප්ලව කියන පාඩම ඇසුරෙන් ඔබ දන්නවා දැනටත් මේ සඳහා සම්බන්ධ වී සිටි දුවා දරුවන් ඔබ සියලු දෙනාම දන්නවා ලෝකයේ කැපී පෙනෙන විප්ලව කියන පාඩමේ දුවේ පුතේ ඇමරිකානු විප්ලවය, ෆ්‍රාන්ස් විප්ලවය සහ රුසියානු විප්ලවය කියන මේ විප්ලවකාරී අවස්ථාවන් තුනම සාකච්ඡා කළේද. එමනම් ගිය සතියේ සහ ඊට එපිට සතියේ මා ඔබ සමග සාකච්ඡා කළේ ෆ්‍රාන්ස් විප්ලවය සහ ඇමරිකානු විප්ලවය. එමනම් දුවේ පුතේ අපට තවදුරටත් සාකච්ඡා කිරීමට මේ පාඩම තුල ඉතුරු වෙලා තියෙනවා රුසියානු විප්ලවය. මා එහෙමනම් රුසියානු විප්ලවය පිළිබඳව ඔබට මේ කාල සීමාව තුල තොරතුරු ගෙන හැර දැක්වීමටත් ඒත් එක්කම මෙම පාඩම් ඒකකයෙන් මේ වන විට අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ගොඩනැගිලා තිබුණු ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ලියන ආකාරය පිළිබඳවත් කාලය ඉතුරු වෙන ආකාරය අනුව ඔබට කරුණු ගෙන හැර දක්වන්න මා බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දුවේ පුතේ අප ලෝකයේ කැපී පෙනෙන විප්ලව අතර දේශපාලන ක්ෂේත්‍රයේ තුල ඇති වෙච්චි තවත් සුවිශේෂී විප්ලවයක් තමයි රුසියානු විප්ලවය. එහෙමනම් මා රුසියානු විප්ලවය පිළිබඳව මුලින්ම අවධානය යොමු කරන්න කැමති. අපි විප්ලවය ආරම්භ වීමට කලින් රුසියානු විප්ලවය ආරම්භ වීමට කලින් රුසියාවේ පැවතුණු ආර්ථික දේශපාලන සමාජ තත්ත්වය කේබඳු දැයි පිළිබඳවත් දුවා දරුවනි අධ්‍යයනය කළ යුතුය. 18 වන සියවස වන විට රුසියාව තුල පැවතුනේ ඒකාධිපති රාජාණුව. රුසියාව තුල පැවතුනේ දුවේ පුතේ ඒකාධිපති රාජාණුව. මේ රාජාණ්ඩුවේ පාලනය ගෙන ගිය පාලකයන් හඳුන්වපු නාමය තමා දුවේ පුතේ සාර් පාලකයෝ. සාර් පාලකයෝ ඔබට මතක ඇති ගිය සතියේ මා සාකච්ඡා කළා ෆ්‍රාන්ස් විප්ලවයේ අවස්ථාවේදී ෆ්‍රාන්සේ පාලන කටයුතු ගෙන ගියේ පුර්බෝන් පෙළපතේ පාලකයෝ කියලා. අන්න ඒ ආකාරයටම රුසියාවේ පාලනය ගෙන ගියේ සාර් පාලකයෝ. සාර් පාලකයෝ. එහෙමනම් 18 වන සියවස වෙනකොට රුසියාවේ පැවතුනේ ෆ්‍රාන්සේසේම ඒකාධිපති රාජාණ්ඩුව. ඒකාධිපති රාජාණ්ඩුව. ෆ්‍රාන්ස් ජනතාව සේම රුසියානු ජනතාවත් මෙන්න මේ ඒකාධිපති රාජාණ්ඩුවේ දැඩිසේ පීඩාවට පත් වෙලා සිටියේ. නමුත් දුවේ පුතේ මේ රුසියාවේ පැවතුණු නොදියුණු බව 18 වන සියවසේ රුසියාව තුල පැවතිච්ච නොදියුණු බව යම් තාක් දුරට හෝ පසෙකට තල්ලු කරලා රුසියාව ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් යම් තාක් දුරට හෝ ඉදිරියට ගෙන ඒම සඳහා සුවිශේෂීව කැප වූ පාලකයෝ දෙන්නෙක් ගැන අපිට සාකච්ඡා කරන්න වෙනවා. ඔවුන් තමයි මහා පීටර් රජු සහ මහා කැතරින් රජු. 1682 සිට 1725 කියන කාල සීමාව තුල තමා මහා පීටර් රජු රුසියාවේ පාලකයා විදිහට කටයුතු කළේ. ඔහුගේ පාලන සමයත් 1762 සිට 1796 දක්වා රුසියාවේ පාලනය ගෙන ගිය මහා කැතරින් රජුගේ පාලන සමය තුල යම්තා දුරට රුසියානුවන්ට අස්වැසිල්ලක් ලැබුණා ආර්ථික දේශපාලන සමාජීය වශයෙන් යම් සහනයක් බුද්ධි විදිහට. එහෙත් දරුවනේ මෙම පාලන සමයන්ගෙන් පසුව රුසියාවේ තිබුණු ආර්ථික දේශපාලන සමාජයේ ස්ථාවරත්වය නැවත කඩාවැටෙන්න පටන් ගත්තා. 20 සියවස වන විට රුසියානු විප්ලවය ආරම්භ වුණා. එහෙත් දරුවනේ 18 වන සියවසත් 20 වන සියවසත් අතර මෙන්න මේ සියවස් දෙකක කාලය තුල රුසියාවේ පැවතුණු දේශපාලන ආර්ථික සමාජීය තත්ත්වය කෙලෙසද කියන එක තමයි මම මෙතනදී කතා කරන්නේ. එහෙමනම් දරුවනේ මම කතා කළා ප්‍රංශ විප්ලවයට පෙර පැවති ප්‍රංශයේ සමාජාර්ථික තත්ත්වයේම රුසියානු විප්ලවයට පෙර පැවති රුසියාවේ සමාජ ආර්ථික තත්ත්වයේ දරුවනේ මම සාකච්ඡා කළ යුතුයි. එහෙම සාකච්ඡා කරපුවහම එහෙම ඔබට කරුණු ගෙනහැර දැක්වුවොතින් පමණයි මේ විප්ලවය පිළිබඳව ඔබට ඉතා හොඳ අවබෝධයක් ලැබෙන්නේ. මේ විප්ලවය ආරම්භ වීමට පෙර රුසියාවේ මේ පැවතුණු තත්ත්වයේ කෙලෙස්ද පිළිබඳව ඉතාම සාරාංශගත කරුණු කාරණා කිහිපයක් ඔබට මා ගෙනහැර දක්වන්න. එහෙමනම් දුවේ පුතේ අපි මේ පෙර කතා කළ මහා පීටර් රජු කැතරින් රජුගෙන් පසුව බොහෝ කලකට පසු දෙවන නිකලස් රජු ඔහු 1894 සිට 1917 දක්වා, ඒ කියන්නේ විප්ලවාසන්න ප්‍රංශයේ සිටි පාලකයා වුණේ දෙවන නිකලස් රජු. හරියට ප්‍රංශ විප්ලව කාලේ 16 වන ලුයි රජතුමා විප්ලවාසන්න ප්‍රංශයේ සිටියේ යම්සේද දෙවන නිකලස් රජු තමා දුවේ පුතේ රුසියානු විප්ලවය සමයේ රුසියාවේ පාලකයා බවට පත් වුණා. ඔහුත් සාර් පාලනයට අයිති නැතන් සාර් වංශික රජ කෙනෙක්. එකල රුසියාවේ පැවතිච්ච දේශපාලන ආර්ථික සමාජ පසුබිම පිළිබඳව සාකච්ඡා කරද්දී මා කරුණු කාරණා ලෙස මේවා ගෙනහැර දක්වන්නම්. දරුවන්ට හැකියාව තියෙනවා මේ මා කරුණු කාරණා ගෙනහැර දක්වන අවස්ථාවේදී මේවා කෙටියෙන් හෝ සටහන් කරගන්න. එහෙනම් දුවේ පුතේ, ඒ කාලේ රුසියාවේ පැවතුනේ ඒකාධිපති මෙන්ම අන්තනෝමතික රාජාණ්ඩුවක්. පළවෙනි කරුණ විදිහට අපි ලියා ගන්න පුළුවන් ඒකාධිපති මෙන්ම අන්තනෝමතික රාජාණ්ඩුවක්. ඔබෙන් අහන්න පුළුවන් අධ්‍යන පොදු සාහිත්‍ය පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ලකුණු 4ක් හෝ ලකුණු 5ක් එහෙම නැත්නම් 6ක් දෙන ප්‍රශ්නයකට රුසියාවේ විප්ලවයට පෙර පැවති ආර්ථික දේශපාලන සමාජීය රටාව පිළිබඳව කරුණු දෙකක් නැත්නම් කරුණු තුනකින් පැහැදිලි කරන්න කියලා. ඉතින් එවැනි ප්‍රශ්නයක් ආවොතින් මෙන්න මේ කරුණු කාරණා වලින් ඔබට හැකියාව තියෙනවා කැමැති කරුණු කාරණා කීපයක් 22ක් හෝ 3ක් ඇහුවොතින් ලියන්න. එහෙනම් නැවතත් මා ඒ දැනුවත් කිරීමෙන් පසු පාඩමට ප්‍රවේශ වෙන්නම්. එහෙනම් රුසියාවේ පැවතුනේ පළවෙනි කරුණ තමයි ඒකාධිපති මෙන්ම අන්තනෝමතික රාජාණ්ඩුවක්. ඒ කියන්නේ රුසියානු විප්ලවයට පෙර පැවතිච්ච තත්ත්වයේ දරුවනේ මේ කතා කරන්නේ. ඊළඟ තමා පාලකීන්ට ගැති වූ අතිශයින්ම දූෂිත පරිපාලන ක්‍රමයක් තමා දුවේ පුතේ රුසියාවේ පැවතුනේ. පාලකයන්ට ගැති ඒත් එක්කම අතිශය දූෂිත පරිපාලන ක්‍රමයක් රුසියාව තුළ ක්‍රියාත්මක වුණා. ඒ වගේම රටේ සියලුම සම්පත්වල හිමිකාරත්වය, ඒ කියන්නේ ඉඩම්වල හිමිකාරත්වය, රටේ අනෙකුත් සම්පත්වල හිමිකාරත්වය ලැබුණේ රජුට සහ රදළේට. හරියට ප්‍රංශයේ හා සමානයි. වෙනසකට තියෙන මේ බොහෝ නම්ගම්වල වෙනසක් තිබුණා සේ උනාට මේ ප්‍රංශයේ පැවතිච්ච ආර්ථික දේශපාලන සමාජීය රටාව තමයි රුසියාවේ ජනතාවටත් උරුම වුණේ. ඊළඟ රදළ සහ ධනවත් පන්ති දෙකට අමතරව දුවේ පුතේ ප්‍රවේණි දාසයන් බවට පත් වෙලා හිටියේ ගොවියන්. ඒත් එක්කම ප්‍රංශයේ නොමැති ජන කණ්ඩායමක් රුසියාව තුළ මේ වෙනකොට ගොඩනැගිලා සිටියා. මොකද මේ අපි කතා කරන්නේ රුසියානු විප්ලවයේ කතා කරන්නේ 20 වන සියවස. ඒකෝට 20 වන සියවස වෙනකොට ලෝකේ කාර්මීකරණය අතින් බොහෝ සෙයින් දියුණුවක් ඇති වුණා. ඒක රුසියාව තුලත් එලෙසම තිබුණා. ඒ නිසා රුසියාව තුල කම්කරු පන්තියකුත් ගොඩනැගිලා සිටියා. හැබැයි ඔවුන්ද අර රුසියානු ගොවි ජනතාවසේ දැඩි දුක්ඛිත ජීවිතයක් ගත කරේ. දුක්ඛිත ජීවිතයක් ගත කරේ. එහෙමනම් හතරවෙනි කරුණ විදියට මා කතා කළා රදළ සහ ධනවත් පන්ති දෙකට අමතරව මේ ප්‍රවේණි දාසයන් වූ ගොවියන් සහ කම්කරුවන්ගේ ජීවන තත්ත්වය තරම් යහපත් සුභවාදී නොවීම. ඒත් එක්කම ජනගහනයෙන් බහුතර පිරිස දරුවනේ ගොවිතන ප්‍රධාන කටයුත්ත බවට පත් කරගත්තා. ඔවුන්ට කිසිදු ආකාරයක ඉඩම්වල හිමිකාරත්වයක් තිබුණේ නැහැ. තේරුණා? ඉඩම්වල හිමිකාරත්වයක් තිබුණේ නැහැ. මා පෙර සඳහන් කළාසේම සියලු ඉඩම්වල හිමිකාරත්වය රදලවරුන් සතු වුණා. ඒත් එක්කම දිගු කාලයක් පුරා ප්‍රංශයේ දක්නට නොලැබෙන තවත් ප්‍රධාන හේතුවක් වුණේ දිගු කාලයක් පුරා වහල් සේවය රුසියාවේ ක්‍රියාත්මක වුණා. දිගු කාලයක් පුරා වහල් සේවය රුසියාවේ ක්‍රියාත්මක වුණා. එහිදී දැඩි අසාධාරණයකට ලක්වෙච්චි වහලු දහස් ගණනක් දරුවනේ දහස් ගණනක් වද බන්ධන වලට ලක් වුණා. ඔවුන් දහස් ගණනක් වද බන්ධන වලට ලක් වෙලා ඔවුන් බොහෝ පිරිසක් රුසියාවෙන් පිටුවහල් කරලා දැම්මා. ඔවුන් දේශපාලන සිරකරුවන් විදියට රුසියාවෙන් පිටුවහල් කරා. බොහෝ සෙන් දරුවනේ ඔය රුසියාවෙන් ඈත පිට තියෙන සයිබීරියා වගේ ඉතා දුෂ්කර ප්‍රදේශවලට මෙන්න මේ දේශපාලන සිරකරුවන් පිටුවහල් කරලා දැම්මා. මේ වෙනකොට යුරෝපයේ තුල ඉතාමත් හොඳින් මානව අයිතිවාසිකම් පිළිබඳව සාකච්ඡා කළා. ඔබට මතක ඇති ප්‍රංශ විප්ලවයෙන් තමයි මානව අයිතිවාසිකම් ඉදිරිපත් වුණේ. සාකච්ඡා කළා මානව අයිතිවාසිකම්, මානව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වැනි අදහස් රට තුල යුරෝපය තුල ක්‍රියාත්මක වූවත් ඒවා සමාජගත වෙලා තිබුණත් දුවේ පුතේ රුසියානුවන් ඒවා වැළඳ ගන්න කැමති වුණේ නැහැ. මානව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී වැනි මෙන්න මේ මානව හිතවාදී දේශපාලන සංකල්ප රුසියානුවන් වැළඳ ගන්න කැමති වුණේ නැහැ. ඒ නිසා රුසියාව තුළ මේ නව දර්ශනයන් බිහි වුණේ නැහැ දරුවෝ. ඒත් එක්කම අධ්‍යාපනය ඉඩම් හිමි රදළ පන්තියට, රුසියානු අධ්‍යාපනය ඉඩම් හිමි රදළ පන්තියට පමණක් සීමා වුණා. බහුතරයේ වූ ගොවි ජනතාව, බහුතරයේ කියපුවම දරුවනේ රටේ ජනගහනයෙන් 92%, රටේ ජනගහනයෙන් 92% ගොවි ජනතාව ඔවුන් ඉතාමත් නූගත් ජන කොට්ටාසයක් බවට රුසියාවේ පත් වෙලා තිබුණා. ඒ වන විට රුසියානු ජනතාව තුළ අර යුරෝපයේ මෝදු වෙමින් පැවතුණු නව දේශපාලන හැඟීම්, නව ආර්ථික දර්ශනයන් සියල්ල යටපත් කරගෙනමින් රුසියාව තුල ගතානුගතික සිතුම් පැතුම්වල එල්බගෙන සිටින රුසියානුවන් පිරිසක් ජීවත් වුණේ. පාලකයන් දෙලෙසයි, ජනතාව සේම, පාලකයන් සේම, ආගමික නායකයන්ද මෙන්න මේ ගතානුගතික අදහස් තුලින් ජීවත් වෙච්ච පිරිසක් බවට පත් වෙනවා. මේ විදිහට රුසියානු පාලනයට එරෙහිව මේ අපි කතා කළ පීඩිත ගොවීන්, පීඩිත කම්කරුවන් කියන මෙන්න මේ පාර්ශව දෙකට අමතරව ත්‍රස්තවාදීන්, දාමරිකයන්, රාජ්‍ය ගැත්තන්, පීඩිතයන් ආදී විවිධ ක්‍රියාකාරීන්ගෙන් සන්නද්ධ වූ සමාජ තලයක් තමා දරුවනේ රුසියාව තුළ ගොඩනැගිලා තිබුණේ. මා පෙර කතා කළ විප්ලවවාදීන්ට අමතරව ත්‍රස්තවාදීන්, දාමරිකයන්, රාජ්‍ය ගැත්තන්, පීඩිතයන්ගෙන් පරිපූර්ණ වූ රුසියානු සමාජ තලයක් රුසියාවේ ක්‍රියාත්මක වුණා. ඒත් එක්කම මේ වන විට යුරෝපයේ පුරා කාර්මික විප්ලවය කියන සංකල්පය ව්‍යාප්ත වෙමින් පැවතුණා. එහෙත් දරුවනේ යුරෝපයේ මේ කාර්මික විප්ලවය ව්‍යාප්ත වුවත් යහපත් දේවල් ලබා ගැනීමට රුසියානු පාලකයෝ ඒ තරම් කාර්යක්ෂම වුණේ නැහැ. එවැනි යහපත් දේ ලබා ගන්න රුසියාව තුල දේශපාලන වාතාවරණයක් ගොඩනැගිලා තිබුණේ නැහැ දුවේ පුතේ. ඒ නිසා මේ කරුණු කාරණා ගැන කතා කරද්දී, මේ කරුණු කාරණා ගැන හැර දැක්වීමේදී අපට පැහැදිලිව පේනවා මෙන්න මේ 18 වන සියවසේ සිට ආරම්භ වෙමින් පැවතුනා වූ මෙන්න මේ ආර්ථික දේශපාලන සමාජීය කියන මෙන්න මේ හේතු සාධක පදනම් කරගෙන තමා දුවේ පුතේ 20 සියවසේ රුසියානු විප්ලවය ආරම්භ වෙන්නේ. රුසියානු විප්ලවය ආරම්භ වෙනවා. එහෙමනම් දුවේ පුතේ මා දැන් අවධානය යොමු කරන්නේ රුසියානු විප්ලවය පිළිබඳව. 20 සියවස ආරම්භ වෙන විට, ඒ කියන්නේ රුසියානු විප්ලවය ආරම්භ වුණේ 20 සියවසේ. එහෙමනම් මේ 20 සියවස ආරම්භ වෙන විට ලෝක භූමියේ, ඔබ දන්නවද ලෝක භූමියෙන් විශාල ප්‍රදේශයක හිමිකාරත්වයේ තිබුණේ රුසියාට. රුසියාවට ප්‍රමාණාත්මකව කියනවා නම් ලෝක භූමියෙන් 6 ප්‍රමාණය. ලෝක භූමියෙන් 6 ප්‍රමාණය තුල මේ රුසියානු ආධිපත්‍ය ව්‍යාප්තලා තියෙනවා. මෙවැනි විශාල පාලන ප්‍රදේශයක්, මේසා විශාල අධිරාජ්‍යයක් තනි පුද්ගලයෙකුට පාලනය කරනවා කියන එක ඒ තරම් ලෙහෙසි පහසු කාර්යයක් වුණේ නැහැ. අපි ඒක රුසියාව තුලින් දැක්ක. එහෙනම් මෙම තනි පාලකයෙකුට මෙවැනි පාලන ප්‍රදේශයක් පාලනය කිරීමට නොහැකි වීම නිසා ඔවුන් මොකද කළේ? මේ පාලන ක්‍රමය පාලනය වඩාත් ක්‍රමවත් සංවිධානාත්මක ස්වරූපයකින් අරගෙන යන්න රුසියානු පාලකයෝ, රුසියානු හමුදාව, රුසියානු පොලිසිය, රුසියාවේ රහස් පොලිසිය වගේම රුසියාවේ කතෝලික පල්ලියේ සහාය අරගෙන දුවේ පුතේ මේ පාලනය ගෙන ගියා. එහෙමනම් රුසියාව තුල මෙවැනි පිරිසකගේ සහාය ලබාගත්තු සාර් පාලකයෝ දැඩි ඒකාධිපති බවකින් තමා දුවේ පුතේ කටයුතු කරේ. ප්‍රංශයේම රුසියාවෙත් ක්‍රියාත්මක වුණේ වැඩවසම් සමාජ ක්‍රමය. 19 සියවසේදී රුසියාව කාර්මික විප්ලවයේ යම්තාක් ප්‍රතිලාභයන් භුක්ති විඳා ප්‍රබල තත්වයකට කාර්මික විප්ලවයෙන් ඕන්පත් වෙලා නොතිබුණත් කම්කරු පිරිසක් බිහි වෙලා හිටියා. රුසියාව තුල ගොවි ජනතාවසෙම කම්කරු පිරිසක් බිහි වෙලා සිටියා. එහෙමනම් දීපතේ රුසියානු විප්ලවයට මෙන්න මේ සාමාන්‍ය ජනතාවගේ සේම කම්කරුවන්ගේ සහයද නොඅඩුවම ලැබුණා. එහෙමනම් රුසියානු විප්ලවයට තුඩු දුන්නු හේතු සාධක මොනවාද යන්න පිළිබඳව අපි මුලින්ම කතා කරමු. එහෙමනම් මේවත් කරුණු කාරණා විදිහට මම ඔබට ගෙනහැර දක්වන්නම්. ඔබ හොඳට මතක තියාගන්න, ඔබගේ විභාග ප්‍රශ්නය ගොඩනැගීමේදී ඔබට බොහෝ දුරට අපි මේ සාකච්ඡා කරන සියලු කරුණු කාරණා දුවේ පුතේ ඇත්තටම ඉතිහාසය කියන්නේ කතන්දරයක් වගේ. මේ කතන්දරය තුල ඔබ ඉගෙන ගන්නා සියලු කරුණු කාරණා දුවේ පුතේ ප්‍රශ්නයට පිළිතුරක් වෙන්නේ නැහැ. ඔබ හොඳට මෙන්න මේ අවබෝධය ලබා ගත යුතුයි. අපි මේ කතා කරන කතන්දරය, සමස්ත කතන්දරය ඔබගෙන් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අහන ප්‍රශ්නයට මේ කතන්දරය නිවැරදි පිළිතුරක් වෙන්නේ නැහැ සෑම විටම. මේ කතන්දරය තුල තියෙන බොහෝ කරුණු කාරණා පදනම් කරගෙන ඔබෙන් අහන ප්‍රශ්නයට ඔබ නිවැරදි පිළිතුරු ලියන්න අවබෝධයක් ලබා ගන්න. හරියට අපි අර කතා කරනා වගේ හංසයා දියෙන් කිරි වෙන් කරගන්නේ යම්සේද ඔබත් මෙන්න මේ සමස්ත පාඩම තුලින් ඔබෙන් අහන අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්නයට ඔබ නිවැරදි කරුණු කාරණා ඉදිරිපත් කරන්ඩ මේ කතන්දරයෙන් යම් කරුණු කාරණා නිවැරදි කරුණු කාරණා ඔබ ගෙනහැර දැක්විය යුතුයි. එහෙමනම් දුවේ පුතේ නැවතත් අපි ඒ දැනුවත් කිරීමෙන් පස්සේ, මොකද මෙවැනි දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. මා දිගු කාලයක් ප්‍රශ්න පත්‍ර පිළිබඳව, ඒ කියන්නේ ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කිරීම පිළිබඳව, ඔබගේ පිළිතුරු පත්‍ර අධ්‍යයනය කිරීම පිළිබඳව දිගු කාලයක් ලත් අත්දැකීමෙන් මම මේ කතා කරන බොහෝ අවස්ථාවලදී දුවේ පුතේ දරුවන් විෂය දැනුම පිළිබඳව තියෙන ගැටලුවක් නිසා නෙමේ දරුවන් අසරණ වුනේ ප්‍රශ්න පත්‍රය අසල. ඔවුන් මේ ප්‍රශ්නයෙන් අහන්නේ කුමක්ද කියන දේ නිසි ලෙස අවබෝධ කර ගැනීමට ඔවුන්ට ශක්තියක් නැහැ. ඒ නිසා දුවේ පුතේ අපි අපේ භාෂාව පිළිබඳවත් මේ හොඳ අවබෝධයක් තියෙනවා. මොකද එකම ප්‍රශ්නය ආකාර කීපයකින් අහන්න පුළුවන්. මොකද සිංහල භාෂාව කියන්නේ බොහොම සුරම්මි භාෂාවක්. ලෝකේ වෙන කිසිදු භාෂාවකට නොදෙවෙනි ඉතාමත් සුරම්මි භාෂාවක්. ඉතින් මෙන්න මේ භාෂාවේ තියෙන විවිධත්වය ඔබ අවබෝධ කරගත යුතුයි. පැහැදිලිවම මේ එකම ප්‍රශ්නය ආකාර කිහිපයකින් ඔබෙන් අහන්න පුළුවන්. නමුත් ලැබෙන්නේ එකම පිළිතුර. නමුත් ඔබ හිතනවා මේ ප්‍රශ්නෙන් අහන්නේ වෙන දෙයක්. නමුත් දරුවනේ අප මේ භාෂා කුසලතාවත් භාෂා නිපුණතාවත් අවබෝධ කරගැනීමේ හැකියාව දුවේ පුතේ ඔබ සතු විය යුතුයි. එහෙම වුණොත් තමා මේ අපේ ගමන වඩා සාර්ථක වෙන්නේ. එහෙමනම් දුවේ පුතේ රුසියානු විප්ලවයට තුඩුදුන් හේතු මොනවාද යන්න පිළිබඳව මා නැවත ඔබ සමග සාකච්ඡා කරනවා. එහෙනම් දුවේ පුතේ නැවතත් හැරෙන්න අපේ මාතෘකාව දෙසට. මා කතා කළේ රුසියානු විප්ලවයට තුඩුදුන් හේතු සාධක. එහෙනම් මේ පළමු වෙන්න ලෙස මා කතා කරන්නේ 20 සියවස වන විට මේ කතා කරන්නේ රුසියානු විප්ලවයට බලපෑ හේතු සාධක. ඔබ කරුණු කාරණා සටහන් කරගන්නවා නම් මේ කතා කරන්නේ පළවෙනි කරුණ. 20 සියවස ආරම්භ වෙන විට රුසියාවේ ප්‍රංශය වගේ පැවතුනේ ඒකාධිපති දූෂිත රාජාණ්ඩුව. අපි සඳහන් කළා මේ රාජාණ්ඩුව හැඳින්වෙනවා සාර් පාලනය කියලා. ඔවුන් බොහෝ දුරට තමන්ගේ පෞද්ගලිකත්වය ගැන පමණක් සිතා දූෂිත පාලන කටයුතු ගෙන ගියා. රටේ ආදායමෙන් වැඩි ප්‍රමාණයක් ඔවුන් සතුව තිබුණේ. ඔවුන් රටේ ජනතාවගෙන් දැඩිසේ බදු බරක් අය කර හරියට ප්‍රංශ තුල පැවතිච්චි ප්‍රංශ රාජාණ්ඩුව සේම. එනිසා ඔවුන් දැඩි ආගම පිළිබඳව දැඩි අවධානයක් යොමු කළා. නමුත් කිසි වෙලාවක මේ රුසියාවේ පැවතිච්ච දූෂිත ඒකාධිපති පාලනය රටේ ජනතාවගේ ආර්ථික සමාජීය ප්‍රශ්න විසඳන්න ඉදිරිපත් වුණේ නැහැ. එහෙමනම් ඔය තමා පළවෙනි කරුණ බවට පත්ුනේ ක්‍රූරතර ඒකාධිපති අන්තනෝමතික දූෂිත පාලනයක් රුසියාව තුළ පැවතුනවා. සාර් පාලනය කියලා තමයි හැඳින්වෙන්නේ. ඒ නිසා මේ ක්‍රූරතර ඒකාධිපති අන්තනෝමතික පාලනය තුළින් පීඩිත වෙච්චි ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් සමාජය තුළ පීඩිත වෙච්චි ජනතාවට තමන්ගේ මේ පීඩනය මුදාහරින් මේ පීඩණයට එරෙහිව අරගල කරන්න විශේෂයෙන් අදහස් ප්‍රකාශ කරන්න පවා අවස්ථාවක් රට තුල තිබුණේ නැහැ. ඒ සියලු මං රුසියාවන් රුසියාවේ සාර් පාලකයෝ විසින් අහුරලා තිබුණා. මෙන්න මෙවැනි පසුබිමක් තුල දුවේ පුතේ ක්‍රිස්තු වර්ෂ 1904-5 කාලය වෙන විට රුසියාවේ පැවතිච්ච ආර්ථික සමාජීය දුර්වලතාවේ තවදුරටත් පසක් කරමින් රුසියානෝ ජපානයත් එක්ක යුද්ධයකට එළඹුණා. රුසියානෝ ජපානය සමග යුද්ධයකට එළඹුණා. මේ යුද්ධයේ රුසියාව පරාජයට පත්වීම තුලින් සිද්ධ වුණේ තව තවත් රුසියානු ජනතාව ආර්ථික වශයෙන් දුර්වල වීම. අපි දන්නවා යුද්ධයකින් පසුව ලෝකයේ ඕනෑම රටක් මොනතරම් ආර්ථික පරිහානියකට පත් වුණාද කියන එක ලෝක ඉතිහාසය තුලින් ඉගෙන ගන්න පුළුවන්. අපේ රටේ ඉතිහාසය තුලත් තිබුණා ඉවැනිම යුද්ධය. අපි ආර්ථික වශයෙන් යම් පසුබෑමකට ලක් වුණා. එහෙමනම් දුවේ පුතේ මේ 1904-5 කාලවල පැවති රුසියානු ජපාන් යුද්ධයෙන් රුසියාව පරාජයට පත් වුණාසේම ආර්ථික වශයෙන් ඔවුන් පරිහානියට පත් වෙලා දැඩි පීඩාකාරී තත්ත්වයක් රුසියාව තුළ ගොඩනැගුණා. ඒත් එක්කම ප්‍රංශයේම රුසියාවෙත් උගත් මධ්‍යම පන්තියක් හිටියා. ඔවුන් දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා උද්ඝෝෂණ ව්‍යාපාර දියක් කරද්දී පුතේ සාර් පාලකයෝ ඔවුන්ට ලබා දුන් ප්‍රතිසංස්කරණ ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ වලින් ඔවුන්ට තෘප්තියක් සෑහීමකට පත්වීමකට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ තරම් සතුටුුනේ නැහැ මොවුන් මේ සාර් පාලකයන් ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ තුලේ. ඒත් එක්කම තවත් කරුණක් මා ගෙනහැර දක්වන්න රුසියානු විප්ලවයට බලපෑ ප්‍රවීණ දාසයන් බවට පත් වෙලා හිටියේ ගොවියෝනේ. ප්‍රවීණ දාසයන් බවට පත් වෙලා හිටපු ගොවි ජනතාව මෙන්ම ඔවුන් දැඩිසේ දුකින ජීවිතයක් ගත කළා කියලා දමා කිවනේ පුතේ. ඒ වගේම මේ රුසියාව තුල කාර්මිකරණය යම්තාක් දුරට පෙරට ආපු නිසා කම්කරු පන්තියකුත් බිහි වෙලා හිටියා. එනිසා මේ කම්කරු පන්තියේ වර්ධනය සමග කර්මාන්තවල සේවය කළ කම්කරුවන්ගේ ජනතාව කම්කරු ජනතාවට තම සේවයට සරිලන ආදායමක් ලැබුණේ නැහැ. සරලව කියනවා නම් මේ කම්කරුවන්ගේ ශ්‍රමය සූරකෑවා. ප්‍රංශ විප්ලව අවදීදීත් කම්කරුව ගැන කතා නොකළා. රුසියානු විප්ලවය ආරම්භ වෙන්නේ 20 වන සියවසේ. ඒ නිසා 20 වන සියවසේ යුරෝපයේ සේම රුසියාව තුලත් දැවැන්ත කම්කරු පැලැන්තියක් කම්කරු පන්තියක් බිහි වෙලා හිටියා. ඒත් එක්කම රුසියානු ගොවි ජනතාව ප්‍රංශ ගොවි ජනතාවසේ දැඩි බදු බරකින් පීඩිත වෙලා හිටියේ. ඒ නිසා මේ කම්කරුවන්ගේ සේම ගොවි ජනතාවගේ බදු බරේ පීඩිත බවත් මේ විප්ලවයට ප්‍රබලම හේතුවක් බවට පත් වුණා. ඒත් එක්කම රුසියානු විප්ලවයට ජීවේ දෙන්න තවත් ප්‍රබලම හේතුවක් ගොඩ නැගුණා. ඒ අන් කවරක්වත් නෙමේ දුවේ පුතේ, මේ වන විට රුසියානු සමාජය තුළ දැවැන්ත දේශපාලන පක්ෂ දෙකක් ගොඩනැගිලා හිටියා. ඒ මෙන්ෂෙවික් පක්ෂය සහ බෝල්ෂෙවික් පක්ෂය වශයෙන් ප්‍රබල දේශපාලන ව්‍යාපාර දෙකක් 20 වන සියවස වෙන විට රුසියාව තුළ බිහි වෙමින් පැවතුණා. මේ පක්ෂ දෙකේ ප්‍රධාන ප්‍රතිපත්ති කිහිපයක් තියෙනවා. රුසියාවේ සුළුතර පිරිසක් බවට පත් වුණේ දරුවනේ මේ මෙන්ෂෙවික්වරු. ඔවුන් බොහෝ දුරට යම් යම් ප්‍රතිසංස්කරණ මගින් රුසියාවට යම් ආර්ථික සමාජීය දියුණුවක් ඇති කරන්න පුළුවන් කියන මතයේ අදහසේ හිටියා මෙන්න මේ මෙන්ෂෙවික්වරු. එහෙත් බෝල්ෂෙවික්වරු කියන්නේ සමාජවාදී දර්ශනය තුළින් ධනවාදය බැහැර කරලා රුසියාව තුළ යම් ආර්ථික සමාජීය දියුණුවක් ඇති කළ හැකිය යන්න තමා මෙන්න මේ රුසියාවේ බෝල්ෂෙවික්වරුන්ගේ අදහස බවට පත් වුණේ. ඒත් එක්කම පළවන ලෝක යුද්ධයට පෙරමුණගත්තු රටක් විදිහට රුසියාව තුල හමුදා ශක්තිය වැඩි කරන්න උනා. අපි දන්නවා යුද්ධයට යනකොට හමුදා ශක්තිය තමයි ප්‍රබලම සාධකයේ බවට පත් වුණේ. ඒ නිසා මේ රුසියාව තුල පළවෙනි ලෝක යුද්ධයට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය හමුදා ශක්තිය ගොඩනගද්දී බොහෝ දුරට රුසියානු පාලකයෝ මේ හමුදාව විදිහට ගත්තේ ගොවියන් සහ කම්කරුවන්. එනිසා ගොවියන් සහ කම්කරුවන් රුසියානු හමුදාවට යොදවා ගැනීමේ ප්‍රතිඵලය වුණේ දරුවනේ ගොවිතැන් කටයුතු එක පැත්තකින් අඩාලෝ. ඇයි ගොවිතැන් කටයුතු කරන්න පිරිස් බලය නැහැ, ශ්‍රමිකයෝ නැහැ. අනිත් පැත්තෙන් කර්මාන්තශාලා වැඩිපුරම දුවේ පුතේ යොදාගත්තේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය අමතර යෙදවුම් නිෂ්පාදනය කරන්න, විශේෂයෙන් පොහොර ඖෂධ වර්ග ආදී නිෂ්පාදනය කරන්න නෙමෙයි. ඔවුන් ඒ කර්මාන්තශාලා යොදාගත්තේ මහා පරිමාණ අවියාද නිෂ්පාදනය කරන්න. ඒ නිසා රට තුල දැවැන්ත ආහාර අර්බුදයක් ගොඩනැගුණා. ඒත් එක්කම රුසියානු හමුදාවට බඳවාගත්ත බොහෝ දෙනා එතරම් කැමැත්තෙන් නෙමෙයි. ඒ නිසා රුසියානු විප්ලවය ආසන්න වන විට දරුවනේ රුසියානු විප්ලවයට සටන් පාඨයක් ගොඩනැගුණා. එහි තේමා වූයේ සාමය, ඉඩම් හා ආහාර යන්නයි. ඔබට මතක ඇති මීට පෙර අපි විප්ලවකාරී අවස්ථාවන් දෙකක් කතා කළා. ඇමරිකානු විප්ලවය සහ ෆ්‍රාන්ස් විප්ලවය. මේ ඇමරිකානු විප්ලවයටත් තිබුණා සටන් පාඩයක්. මා ඒවා මෙතන නැවත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබට මතක ඇති ඒවා. ෆ්‍රාන්ස් විප්ලවයටත් තිබුණා සටන් පාඩයක්. එලෙසම රුසියානු විප්ලවයටද සටන් පාඩයක් ගොඩනැගුණා. සාමය, ඉඩම් හා ආහාර. එහෙනම් මෙලෙස මේ සටන් පාඩේ නිර්මාණය වෙන්න ප්‍රබල හේතු කීපයක්. ඒ හේතු තමයි දරුවනේ සාමය අපේක්ෂා කළා රුසියානු හමුදාව. ඉඩම් අපේක්ෂා කළේ රුසියානු ගොවීන්. සමස්ත රටේ ජනතාව මේ වෙන විට දැඩි ආහාර අර්බුදයක, උග්‍ර ආහාර හිගයකට මුහුණ දුන්නා. කිසිදු සමාජ භේදයකින් තොරව සියලු දෙනා ආහාර වෙනුවෙන් කතා කළා. ආහාර වෙනුවෙන් හඬන වහිනම් දුවාපති දුවදරුවනේ මේ අපි කතා කරන රුසියානු විප්ලවයේ සටන් පාඨයේ බවට පත් උනේ සාමය, ඉඩම් හා ආහාර යන. මෙන්න මේ සටන් පාඨයේ පෙරදරි කරගනිමින් රුසියානු විප්ලවය ආරම්භ වෙනවා. එන්න රුසියානු විප්ලවය පිළිබඳව සාකච්ඡා කරද්දී රුසියානු විප්ලවයේ දුවේ පුතේ අවදි දෙකකින් සාකච්ඡා කළ යුතුයි. අවදි දෙකකින් සාකච්ඡා කළ යුතුයි. ඉන් පළමු වෙන තමා 1917 ඇති වූ මාර්තු විප්ලවය. 1917 ඇති වූ මාර්තු විප්ලවය. 1917 මාර්තු 8 වෙන දින තමා දුවේ පුතේ මේ විප්ලවය ආරම්භ වෙන්නේ. ඒ රුසියාවේ රෙදි කර්මාන්ත ශාලාවක ඇති වුණු වැඩ වර්ජනයකින් දින 3ක් මේ වැඩ වර්ජනයේ ක්‍රියාත්මක වෙලා 3 වෙනි දිනේ වෙනකොට මේ සුළුවට ආරම්භ වූ වැඩ වර්ජනය මහා වැඩ වර්ජනයක් දක්වා ව්‍යාප්ත වුණා. පීඩිත කණ්ඩායම් සියල්ලම සාර්පාලයෙන් පීඩිත වෙච්චි ජන කණ්ඩායම් සියල්ල සමාජ කණ්ඩායම් සියල්ලම මෙන්න මේ කම්කරුවන් වටා පිළගැහෙන්න පටන් ගත්තා. ලෝක ඉතිහාසයේ තුල මුල්වරට පුද්ගල නායකත්වයක් නොමැතිව සිදුවෙච්ච විප්ලවය තමයි මේ මාර්තු විප්ලවය. නමුත් පුද්ගල නායකත්වයක් නොතිබුණා කියලා පොදු ජනතාවගේ සහයෝගය නොඅඩුවම ලැබුණා මේ විප්ලවයට. එනිසා මේ විප්ලවකාරීන් දැඩිසේ සාර්පාලණයට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර රජයට විරුද්ධව සටන් ව්‍යාපාර ආරම්භ කරද්දී ඒවා මර්ධනය කිරීමට රුසියානුවන්ට සිද්ධ වුණ හමුදාව යොදවන්න. නමුත් දුවේ පුතේ මේ හමුදාවත් අවසානයේදී මොකද වුනේ? මේ විප්ලවවාදීන්ට එකතු වුණා. ඒ නිසා ඒ වන විට රුසියාවේ ඒකාධිපති බව බවට පත් වෙලා තිබුණු සාර් පාලකයන්ට දරුවනේ සිද්ධ වුණා අකමැත්තෙන් හරි තමන්ගේ පාලනයෙන් ඉවත් වෙන්න. ඒ කියන්නේ රජුට සරලවගෙනා රජුට සිද්ධ වුණා සිහසුන අතහැරලා දාන්න. ඒ අනුව මේ විප්ලවකාරීන්ගේ ආක්‍රමණ හමුවේ සිහසුන අතහැරලා දාපු සාර්පාලණය වෙනුවට රුසියාව තුල නව බලවේගයක් ගොඩනැගිලා తాවකාලික ආණ්ඩුවක් පිහිටුවා ගත්තා. කෙරෙන්ස්කි නම් මේ විප්ලවකාරී නායකයා සාර්පාලණයෙන් පසු රුසියාවේ తాවකාලික ආණ්ඩුවක් පිහිටනවා. නමුත් ද්වීපතේ රුසියානු පීඩිත ජනතා ගොවියෝ කම්කරෝ මධ්‍යම පන්තිකයෝ අපේක්ෂා කළ පාලකයන්ගෙන් ජනතාවට සහනයක් ලැබුණේ නැහැ. රටේ අත්‍යවශ්‍යතාවය වුණේ ඔබට මා පෙර සඳහන් කළාසේ ගොවීන්ට ඉඩම්, යුද භටයින්ට සාමය, රටේ සියල්ලන්ටම ආහාර. මෙන්න මේ අපේක්ෂාවන් අවශ්‍යතාවයන් පෙරදරි කරගෙන තමා දුවේ පුතේ රුසියානු විප්ලවයේ සටන් පාඩේ ගොඩනැගුණේ. මේ නිසා කෙරෙස්කිගේ පාලනයට රුසියානු ජනතාවගේ සිතුම් පැතුම් නිසි ලෙස අවබෝධ කරගන්න, නිසි ලෙස තේරුම් ගන්න හැකියාවක් නොතිබුණු නිසා ගොවියෝ ඉඩම් ගිනිපත් කරමින්, මංකොල්ල කමින්, ඒවායේ හිමිකරුවන් ඉඩම්වල හිමිකාරත්වයේ දරපු බොහෝ දෙනා විනාශ කරමින් දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළා. දැඩි ත්‍රස්ත ක්‍රියාවල නිරත වුණා. එලෙසම මේ කෙරෙන්ස්කිගේ පාලනයේ හිටපු නිලධාරී රජයේ පාලකයෝ ධනවාදීන් සමග සහයෝගයෙන් කටයුතු කරපු නිසා මේ පීඩිත නිර්ධන පන්තියේ බලාපොරොත්තු සුම් වෙන්න පටන් ගත්තා. එහෙම නැත්නම් මේ බලාපොරොත්තු නැවත වතාවක් අර සාර පාලනයේසෙම යටපත් වෙන්න පටන් ගත්තා. එනිසා රජයේ කටයුතු දිගින් දිගටම පවත්වාගෙන යාමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒත් එකම මේ වෙන විට රුසියානු හමුදාවන්ගේද බලාපොරොත්තු බිඳ වැටෙමින් පැවතුණා. මෙන්න මෙවැනි පසුබිමක් තුල 1917 මාර්තු විප්ලවයෙන් පස්සේ එම වර්ෂයේම ඔක්තෝබර් මාසත් නැවත විප්ලවයක් ආරම්භ වෙනවා. විප්ලවය මාර්තු විප්ලවයට වඩා බොහෝ සෙයින් සංවිධානාත්මක ස්වරූපයෙන් ගොඩනැගුණු විප්ලවයක්. මා පෙර සඳහන් කළාසේම රුසියාවේ 1917 වෙන විට දෙවන්ත දේශපාලන පක්ෂ දෙකක් ගොඩනැගිලා තිබුණා. ඒ තමයි බෝල්ෂෙවික් පක්ෂය සහ මෙන්ෂෙවික් පක්ෂය කියලා මා පෙර සඳහන් කළා. එහෙමනම් මේ විප්ලවයේ ආරම්භක අවධියේදී මෙන්ෂෙවික් වරුන්ගෙන් ප්‍රතිපත්තිය බවට පත් වුණේ යම් යම් ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරමින් යම් යම් ප්‍රතිසංස්කරණ හරහා ජනතාවගේ ප්‍රශ්න රුසියානුවන්ගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. ඔවුන් සමාජයේ සුළුතර පිරිසක් බවට පත් වෙනවා. කොමියුනිස්ට්වාදයේ පිළිගත්තු සමාජවාදයේ ගරු කරපු බෝල්ෂෙවික් වරුන් තමයි රුසියානු සමාජයේ බහුතරය බවට පත් වුනේ. රුසියානු සමාජයේ බහුතරය බවට පත් වුනේ මෙන්න මේ බෝල්ෂෙවික් වරු. බෝල්ෂෙවික් වරුන්ට ඉතා දක්ෂ නායකත්වයක් තිබුණා. වී.අයි. ලෙනින්, ට්‍රොට්ස්කි වැනි ජනතා හිතවාදී නායකයින් දෙදෙනෙක් හිටියා. මේ නායකයින් දෙදෙනා හරහා මේ සංවිධානයට විශාල ජනබලයක් ගොඩනැගෙන්න පටන් ගත්තා. කම්කරුවෝ, ගොවියෝ, සොල්දාදුවන් වැනි පීඩිත ජන කොටස්වල සහාය දරුවනේ નિરાයාසයෙන්ම මෙන්න මේ බෝල්ෂෙවික් වරුන් වටා ගොඩනැගෙන්න පටන් ගත්තා. ඒ තුල ඔවුන්ට දෙවන්ත ශක්තියක් ගොඩනැගුණා මෙන්න මේ ගොවියන්ගේ, කම්කරුවන්ගේ සහ සොල්දාදුවන්ගේ මේ පැමිණීම. බෝල්ෂෙවික් පක්ෂය සඳහා ඔවුන්ගේ පැමිණීම මේ නායකයන්ට ප්‍රබල සහයක් ලැබුණා. මේ නිසා රුසියාවේ මේ වන විට ක්‍රියාත්මක කරගෙන යන තාවකාලික කෙරෙන්ස්කිගේ තාවකාලික ආණ්ඩුවට එරෙහිව මොවුන් දෙවන්ත උද්ඝෝෂණ ව්‍යාපාර ඉතාමත් කෙටි කලකින් ආරම්භ කරන්න පටන් ගත්තා. ඔවුන්ට රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න තේරුනේ නැහැ. ඔවුන්ට මේ ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගන්න බැරි වුණා. ඒ ප්‍රශ්න තේරුම් අරගෙන ඒවට විසඳුම් දෙන්න බැරි වුණා. ඒ නිසා මේ తాවකාලිකව 1917 මාර්තු විප්ලවයෙන් පසුව රුසියාවේ බිහි වූ මෙන්න මේ తాවකාලික ආණ්ඩුව මේ ජනතා ප්‍රශ්න විසඳීමට අපවසත් වීමේ ප්‍රතිඵලය උනේ ඉතාමත් කෙටි කලකදී දරුවනේ මොන්ටෙරහිවත් ජනතා අප්‍රසාදය ගොඩනැගුණා. මෙලෙස తాවකාලික ආණ්ඩුවට එරෙහිව දැඩි ලෙස මහජන ව්‍යාපාර ගොඩනැගෙන බව දුටු මහජන විරෝධතාවයන් ගොඩනැගෙනවා දුටු බෝල්ෂෙවික් පක්ෂයේ නායකයා වී.අයි. ලෙනින් ඉතාමත් වැදගත් ප්‍රකාශයක් කරනවා. මේක රුසියානු විප්ලවයේ බොහෝ සෙයින් හැරවුම් ලක්ෂයක් බවට පත් වුණා. ඔහු ප්‍රකාශ කරනවා දුවේ පුතේ, මේ අවස්ථාවේ අපි බලය අල්ලා නොගත හොත් ඉතිහාසය අපට සමාව නොදෙනු ඇත. මෙන්න මේ ප්‍රකාශය තුළින් ජනතාවට වගේම මේ විප්ලවකාරී නායකයන්ටත් ප්‍රබල අස්වැසිල්ලක් වුණා. ඒ අනුව 1917 ඔක්තෝබර් මාසයේ දරුවනේ රුසියාවේ විප්ලවයේ ඔක්තෝබර් විප්ලවය ආරම්භ වෙනවා. විශේෂයෙන්ම සන්නද්ධ බට කණ්ඩායම් රජයේ ප්‍රධානතම මරණස්ථාන, ඒ කියන්නේ දුම්රිය, බැංකු, තැපැල් කාර්යාල ආදී බොහෝ ස්ථාන අල්ලා ගනිමින් වීදි පුරා මා පෙර සඳහන් කළ සාමය, ඉඩම් හා ආහාර යන සටන් පාඨය පෙරදරි කර ගනිමින් සාමය ඉල්ලමින්, ඉඩම් ඉල්ලමින්, ආහාර ඉල්ලමින් ඔවුන් උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කරා. මෙන්න මෙවැනි පසුබිමක් තුළ විප්ලවකාරීන්ගේ දැඩි විප්ලවකාරී තත්ත්වය නිසා ආරක්ෂාවක් නොමැති බව දැනගත්තු මධ්‍යම පන්තිය සහ රුසියානු හමුදාවන්ට සිද්ධ වුණා මේ උද්ඝෝෂණයන්ට එරෙහිව ක්‍රියා නොකරන්න. ඒ අනුව දුවේ පුතේ මේ විප්ලවයන්ට රුසියාවේ පාලකයන් හැර සෙසු සියලු දෙනාගේම පාහේ සහාය ලැබුණා. ඒ තුලින්ම ඔබට පැහැදිලි වෙනවා, ඇත්තටම ඒ තුලින්ම ඔබට පැහැදිලි වුණා මොනතරම් පීඩිත ජන කොටසක් රුසියාව තුල ජීවත් වෙන්නේ නැතිද කියලා. මේ විප්ලවය 1917 ඔක්තෝබර් විප්ලවය සිද්ධ වුණේ ලෝක සම්මත දිනය දර්ශනයට අනුව දරුවනේ නොවැම්බර් මාසේ. නමුත් මේ වෙන විටත්, මේ විප්ලවය සිද්ධ වෙන විටත් රුසියාව තුල භාවිත කළේ දුවේ පුතේ පැරණි දින දර්ශනේ. ඒ පැරණි දින දර්ශනයේ අනුව ඒ කාලේ මාසේ බවට පත් වෙලා තිබුණේ රුසියාවේ ඔක්තෝබර් මාසේ. ඒ නිසා තමා දුවේ පුතේ ලෝක දින දර්ශනය ලෝක සම්මත දින දර්ශනය අනුව නොවැම්බර් මාසයේ මේ විප්ලවය සිද්ධ වුණා. මේක රුසියානු දින දර්ශනය අනුව මේක සිද්ධ වුණේ ඔක්තෝබර් මාසයේ. නිසා දුවේ පුතේ මේ විප්ලවය ඔක්තෝබර් විප්ලවය සුප්‍රසිද්ධ ඔක්තෝබර් විප්ලවය ලෙස හඳුන්වනවා. මේ විප්ලවයෙන් ඒකාධිපති සාර් ආණ්ඩුව බිඳ දාමන සමාජවාදය ගරු කරපු සෝවියට් රුසියාව නමින් නව රටක් බිහි වෙනවා. ඒ අනුව වීජයි ලෙනින්ගේ නායකත්වයෙන් යුක්තව සමාජවාදය ගරු කරපු කොමියුනිස්ට්වාදය අගය කරපු ඇලුම් කරපු නව දර්ශනයක් සහිත නව රුසියාවකට අවශ්‍ය ඉදිරි ගමන් මඟ සඳහා පෙළ ගැස්වීමක් දරුවනේ මේ ඔක්තෝබර් විප්ලවයෙන් සිද්ධ වුණා. එමනනම් අපි මේ වෙනතේ කතා කළා රුසියානු විප්ලවයේ අවස්ථාවන් ගැන කතා කරන්න කලින් රුසියානු විප්ලවය ආරම්භ වීමට පෙර 18 වන සියවසේ රුසියාවේ පැවතුණු ආර්ථික දේශපාලන සමාජීය ලක්ෂණ ඒවා විප්ලවයට කෙලෙස පසුබිම් වුණාද කියන එක සාකච්ඡා කළා. ඉන් සියවස් දෙකකට පසු එහෙනම් 20 වන සියවසේ මෙම ආර්ථික දේශපාලන සමාජීය පසුබිම කෙලෙසද විප්ලවයට හේතුවක් වුණේ කියන එක අපි කතා කරා. එහෙමනම් දරුවනේ තුන්වෙනි අවස්ථාව බවට පත් වුණේ මේ විප්ලවයේ උපරිම. එහෙනම් දුවේ පුතේ අපි විප්ලවය ආකාර දෙකකින් කතා කළා. ඒ තමා 1917 මාර්තු විප්ලවයත් 1917 ඔක්තෝබර් විප්ලවයත් කියන ආකාර දෙකකට දරුවනේ අපි විප්ලවය කතා කළා. එමනම් දුවේ පුතේ රුසියානු විප්ලවයේ අවසන් කොටස විදියට සාකච්ඡා කිරීමට තියෙන්නේ දුවේ පුතේ රුසියානු විප්ලවයේ ප්‍රතිඵල. එමනම් අපි එහි ප්‍රතිඵල කීපයක් කතා කරමු. ඒ පළමු වෙන්න විදියට මා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා 1917 ඔක්තෝබර් මාස 30 වන දින සාර් රාජාණ්ඩු බිඳවට්ටලා නැත්නම් සාර් රාජාණ්ඩු බිඳ වැටීමෙන් පසු ලෝකයේ ප්‍රථම සමාජවාදී කම්කරු රාජ්‍ය ලෙස රුසියාව පෙරටෙනවා. රුසියාව නම් රාජ්‍ය වෙනවා. එතැන් සිට දරුවනේ රුසියාව කියන නම වෙනුවට ඔවුන් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු ජන රජය නමින් නව රාජ්‍ය ගොඩනගා ගත්තා. එහෙමනම් දුවේ පුතේ මේ රුසියානු විප්ලවයේ තවත් ප්‍රතිඵලයක් බවට පත් වුණේ මේ අලුතෙන් බිහි වෙච්චි සමාජවාදී රාජාණ්ඩුවේ එහෙමනම් දුවේ පුතේ රුසියානු විප්ලවයේ තවත් ප්‍රතිඵලයක් බවට පත් වුණේ ලෙනින්ගේ නායකත්වයෙන් යුක්ත බෝල්ෂෙවික් පක්ෂය තමා රුසියාවේ නව රජයක් පිහිටුවා ගන්න. පස්සේ මේ බෝල්ෂෙවික් පක්ෂය කොමියුනිස්ට් පක්ෂයේ බවට පත් වෙනවා. ඒත් එක්කම රුසියාව ජර්මනිය සමග පැවතිච්චි යුද්ධය නිමා කරලා සිවිල් යුද්ධයක් මේ යුද්ධය නිමා කරලා 1920 වන විට මේ යුද්ධය අවසන් කරලා දුවේ පුතේ රටට සාමය උදා කරනවා. ඒත් එක්කම මේ සමාජවාදී දර්ශනයේ ප්‍රබලම නිර්ණායකයක් බවට පත් වුණේ මෙන්න මේ සාමූහිකත්වය. එහෙනම් දුවේ පුතේ මෙතෙක් රුසියාව තුළ පැවතිච්චි පෞද්ගලික ගොවිපළවල් වෙනුවට සාමූහික ගොවිපළවල් හඳුන්වා දීලා ගොවි ජනතාව තුළ ගොවි විප්ලවයක් ඇති කරා. මේ අපි කතා කරන්නේ දුවේ පුතේ රුසියානු විප්ලවයේ ප්‍රතිඵල. ඒත් එක්කම රුසියානු විප්ලවයේ තවත් ප්‍රබලම ප්‍රතිඵලයක් බවට පත් වුණේ කර්මාන්ත ආකර දුම්රිය ආදී සියලුම පෞද්ගලික ව්‍යාපාර ජනසතු කරා. සියලු ජනතාවට සමාන අයිතිවාසිකම් ආර්ථික අයිතිවාසිකම් ලබා දීම සඳහා බොහෝ දුරට රුසියානුවන් පස් අවුරුදු සැලසුම් ක්‍රියාත්මක කළා. ඒත් එක්කම අර්ධ වශයෙන් ජනතාවට හිමි වෙලා තිබුණු දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් සම්පූර්ණ කිරීමට රුසියානු පාලකයන්ට හැකි වුණා. බොහෝ දුරට රුසියානු පාලනය වැඩ කරන ජනතාවගේ යහපත උදෙසා ඔවුන්ගේම පාලන ක්‍රමයක් ඇතිකරන්න රුසියාව තුළ අවස්ථා උදා කරා. රුසියාව උත්සාහ ගත්තා. ඒත් එක්කම රුසියානු විප්ලවයෙන් පසු මා පෙර සඳහන් කළාසේම රුසියාව සමාජවාදයට නැඹුරු රටක් විදිහට රුසියානු විප්ලවයෙන් පසු සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය නමින් රුසියාව බිහි වුණා. ඒත් එක්කම ලෝකයට සමාජවාදී දර්ශනය පිළිගත් රටක් ලෙස රුසියාව පෙරටෙනවා. එමුනම් ද්වීපතේ අපි මේ කතා කළේ රුසියානු විප්ලවය පිළිබඳ. එහෙමනම් නැවත වතාවක් මා පාඩමේ මුල සිට ඔබට පුංචි සාරාංශයක් ඉදිරිපත් කරන්න. මොකද එහෙම ඉදිරිපත් කරන්නේ, අපි මේ කතා කළේ 11 වසර විසිය නිර්දේශය තුල තිබෙන 7 වෙනි පාඩම. ඒ තමා ලෝකේ කැපිපෙන විප්ලව. එමනම් මේ ලෝකේ කැපිපෙන විප්ලව කියන මාතෘකාව තුල ඔබ දැනටමත් දන්නවා මා විප්ලවකාරී අවස්ථාවන් තුනක් කතා කළා. ඉන් පළමු වෙන්න තමා ඇමරිකානු විප්ලවය. ඇමරිකානු විප්ලවයට තුඩු දුන්නු හේතු සාධක, ඇමරිකානු විප්ලවයේ ආරම්භය, ඒත් එක්කම ඇමරිකානු විප්ලවයේ සඳහා තුඩු දුන්නු හේතු සාධක ආරම්භයට අමතරව මේ විප්ලවයේ ප්‍රතිඵල. ඒ වගේම රුසියානු විප්ලවයට පෙර කතා කළේ ගිය සතියේ මා සාකච්ඡා කළේ ද්වීපතේ ප්‍රංශ විප්ලවය. ප්‍රංශ විප්ලවයට අවශ්‍ය පසුබිම, ප්‍රංශ විප්ලවයේ ආර්ථික දේශපාලන සමාජයේ හේතු සාධක, ප්‍රංශ විප්ලවයේ අවස්ථාව, අවසානයේ ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵල කතා කළා. එලෙසම අද දවසේ ද්වීපතේ මා මේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වූයේ මේ පාඩමේ අවසාන කොටස විදිහට රුසියානු විප්ලවය. එහෙමනම් ද්වීපතේ අද දවසේ මේ රුසියානු විප්ලවය පිළිබඳව පැයකට ආසන්න කාලයක් ඔබ සමග මා සාකච්ඡා කළා. මං හිතන්නේ එතනදී මා මුලින්ම අවධානය යොමු කළේ රුසියානු විප්ලවය ආරම්භ වීමට පෙර 18 වන සියවසේ රුසියාවේ පැවතිච්චි ආර්ථික දේශපාලන සමාජයේ පසුබිම. ඉන් සියවස් දෙකක් පමණ ගත වීමෙන් පසු රුසියානු විප්ලවය ආරම්භ වුණා. රුසියානු විප්ලවය සඳහා තුරු දුන් ආර්ථික දේශපාලන සමාජීය කරුණු කාරණා වෙන වෙනම කතා නොකළත් ඔබට කතා කළ කරුණු කාරණා ඇසුරෙන් පැහැදිලිව පේනවා රුසියානු විප්ලවය සඳහා ආර්ථික දේශපාලන සමාජීය හේතු ප්‍රබල ලෙසම බලපෑ බව. ඉන්පසු මා සාකච්ඡා කළා රුසියානු විප්ලවයේ අවස්ථා. රුසියානු විප්ලවයේ අවස්ථා දෙකක් ගැන කතා කළා. ඒ තමයි 1917 මාර්තු විප්ලවයත්, 1917 ඔක්තෝබර් විප්ලවයත්. එහෙමනම් මෙලෙස කතා කළ රුසියානු විප්ලවයේ අවසන් මාතෘකාව බවට පත් වුණේ ද්වීපතේ රුසියානු විප්ලවයේ ප්‍රතිඵල. එහෙමනම් ද්වීපතේ අද දවසේ මේ මොහොත වෙන විට ලෝකයේ දේශපාලන වශයෙන් ඇති වූ කැපිපෙන විප්ලව අවස්ථාවන් තුනක් මා සාකච්ඡා කළ අවසන් කරා. මේ විප්ලවකාරී අවස්ථාවන් අතරින් ඔබට ඇත්තටම අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ශක්තිය සේම මේ විප්ලවය තුලින් යම් ප්‍රශ්නයක් ගොඩනැගුණොත් ඒ සඳහා ඔබට අවශ්‍ය කරුණු කාරණා සපයා ගැනීමේ අපේක්ෂාවෙන් තමා මේ පාඩම මා මුලින්ම තෝරාගත්තේ. ඒකට මම හේතුව කියන්නම්. මොකද 2016 සිට 2020 දක්වා අඛණ්ඩව වර්ෂ 5ක් පුරා පැවතිච්ච අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී 2016 වර්ෂයේ සහ 2018 වර්ෂයේදී පමණයි ද්වීපතේ මේ ලෝකයේ කැපිපෙන විප්ලව ඇසුරෙන් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ලකුණු 18ක් ප්‍රශ්නයන් ගොඩනැගිලා තියෙනවා. මෙවර ඔබ මුහුණ දෙන අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී මෙම පාඩම ඇසුරෙන් විභාග ප්‍රශ්නයක් ගොඩනැගී යන විශ්වාසය නිසා මා මේ මාතෘකාව තෝරගත්තා. මේ වන විට අප මාතෘකා කිහිපයක් ඔබගේ ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ඔබ දන්නවා මේ වෙනකොට ව්‍යුහය ඉන් දෙවන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස විදියට තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ විතරයි. ඒ සිතියම් සහ රූප සටහන්. ඊට අමතරව දෙවනි කොටස විදිහට දෙවනි ප්‍රශ්නයේ සිට හත්වනි ප්‍රශ්නය දක්වා ප්‍රශ්න හයක් ගොඩනැගෙනවා. මේ ප්‍රශ්න හය අනිවාර්යයෙන්ම ලංකා ඉතිහාසයෙන් ගොඩනැගෙන්නේ. ඒ ලංකා ඉතිහාසයෙන් ගොඩනැගෙන ප්‍රශ්න හයෙන් ඔබ හතරක් ලියන්න ඕන පිළිතුරු. ඒත් එක්කම තුන්වෙනි කොටස විදිහට ඔබට ලැබෙන්නේ ලෝක ඉතිහාසය. ලෝක ඉතිහාසයෙන් 8 සහ 9 කියන ප්‍රශ්න දෙකම ගොඩනැගෙන්නේ ලෝක ඉතිහාසයෙන්. ඉන් එක් කොටස, ඉන් එක් ප්‍රශ්නයකට ඔබ පිළිතුරු අනිවාර්යයෙන්ම ලිවිය යුතුයි. එහෙමනම් මේ වන විට මේ වැඩසටහන් මාලාවේ මුල ඉඳලම අපේ දරුවෝ සම්බන්ධ වෙලා හිටපු කට්ටියට අවබෝධයක් ඇති. මා මුලින්ම සාකච්ඡා කළා ලෝක මහා සංග්‍රාම. ලෝක මහා සංග්‍රාම. මේ ලෝක මහා සංග්‍රාම සහ මේ වෙන විට සාකච්ඡා කළ ලෝකේ කැපී පෙනෙන විප්ලව කියන මාතෘකා ඔබ දැඩිසේ අවධානය යොමු කරන්න මෙවර අධ්‍යන පොදු සාහිත්‍ය පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට. මන්දයත් මේ පාඩම ඇසුරෙන්, මේ පාඩම් දෙක ඇසුරෙන් බොහෝ දුරට මෙවර අධ්‍යන පොදු සාහිත්‍ය පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රශ්න දෙකක් ගොඩනැගෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව වැඩි. මම කියන්නේ නැහැ මේ දෙකෙන් පමණයි ප්‍රශ්න ගොඩනැගෙන්නේ කියලා. මොකද මට එහෙම කියන්න තරම් ශක්තියක් නැහැ. ගුරුවරයෙක් විදිහට මා ලද අත්දැකීම් තුලින් යම් ප්‍රෝකතනයක්, යම් කිසි අදහසක් ප්‍රකාශ කිරීමට මට ශක්තිය තියෙනවා. ඒ නිසා මා දැඩිව අවධානය යොමු කරනවා දුවේ පුතේ ඔබ සියලු දෙනාම ලෝක මහා සංග්‍රාම, ඒත් එක්කම ලෝකයේ කැපී පෙනෙන විප්ලව කියන මෙන්න මේ පාඩම් දෙකට දැඩි අවධානයක් යොමු කරන්න කියලා. ඊට අමතරව දුවේ පුතේ අපිට තව දුරටත් සාකච්ඡා කිරීමට තියෙනවා 10 වසරේ කුණුරුදේ පාඩම, ඒත් එක්කම 11 වසරේ කාර්මික විප්ලවය කියන පාඩම. නමුත් දුවේ පුතේ අපි ලංකා ඉතිහාසයේ පාඩම් මාලාව පාඩම් කීපයකට අපි සාකච්ඡා කළ යුතුයි. ඒ නිසා මේ මාසයට නිර්දේශ වූ ඉතිහාස වැඩසටහන් අවසන් වෙනවා. අලුත් මාසයකින් අලුත් පාඩම් මාලාවකින් ඔබ අප සියලු දෙනාම නැවත මුණ ගැසීමේ අපේක්ෂාවෙන් මා නිහඬ වෙනවා. මා නැවත වතාවක් අවස්ථාව කරගන්නවා මෙවැනි උදාරතර කාර්යයකට උර දීලා කටයුතු කරන උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත්, අධ්‍යාපන අමාත්‍යාංශයත්, ඒත් එක්කම විශේෂයෙන් නිහඬ මෙහෙවරක යෙදී සිටින රජරට සේවයටත් මා දැයේ දුවා දරුවන් වෙනුවෙන් ස්තුතිය ප්‍රකාශ කරමි. ඔබට සුබදායි දවසක් ප්‍රාර්ථනා කරමි. සතුටින් පරිස්සමින් තවදුරටත් වේ පුතේ ඔබ ආරක්ෂා වෙන්න කියන ප්‍රාර්ථනය ඉල්ලීමක් කරමින් මා නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාට මෙතෙක් මා සමග රැඳී සිටි ඔබ සියලු දෙනාටම ආදරණීය දරුවන්, ආදරණීය ශ්‍රාවකේ මේ සියලු දෙනාටම මා ස්තුතිය ප්‍රකාශ කරමි. මා නිහඬ වෙනවා.